ধীরবাদ সারনা সে আমাদের আটে মা আদার তাপি সুপ্রদ করে দি গারো দা দিন ব্যক্তি না খুঁজে দা হামুয়েং ধর্ম সাক্ষাৎ আরম্ভ করার নাই সুদলাম নেই লিং আদাত আপে এর অনুকম্পাবেন আপকে স্বামী নহসেলা মেনি নহসেলা ওইটার সম্বন্ধে ইন্ন এ আপু পাদ নমস্কার বন্দনা করেন ఏవగేమ మీ రసరాహణ మేవణ మే సంబంధీకరణీకరణ మీకే మూలిక వగీ మరం కట్టదు కరణ అప్పగే కళ్యాణ మిత్ర మాచార్య రవి కొగ్గల్గే మాతావ తామ గౌరవే శామదనావి పిలిగన్న అప్పి సాకచ్చ ఆరంభ కిరీమట మాచార్య రవి కొగ్గల్గే మాతాట గౌరవే ఆరాధన కన్న సాకచ్చ ఆరంభ కర పోతాడు తిరువన సర్ణ శామదనాట
තෙරුවන් සරණයි. හැම දෙනා වෙනුවෙන්ම අද අපේ ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වක සාකච්ඡාවට අපි පිළිගන්නවා. මේ සාකච්ඡා මාලාව ආරම්භ වුණේ ඇත්තටම ගැඹුරින් කතා කරන ඒවා තේරෙන්නේ නැහැ. හින්දා අපිට සරලව කතා කරමු කියන එකෙන් පිරිසක් එකතු කරලා ඒ සුනන්ද මහත්තයාගේ ආරාධනාව අනුව තමයි ආරම්භ වුණේ. ඒත් ඉතින් අපි ගොඩාක් ගැඹුරු කරුණු සාකච්ඡා වෙනවා. දැන් මේ පිරිසට යම් තරමකට පුරුදු නිසා ඒ වුණාට ඕනම අවස්ථාවක ඉඩ තියෙනවා තමන්ට නොතේරෙන ඕනම මේ සරල විදිහට ගැටලු යොමු කරන්න මනම කරුණක් වුණත් ඒකේ ගැටලුවක් නැහැ. අපි නිවන් මඟට සම්බන්ධ වෙන විදිහට තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. ආනන්දහන්සේ තමයි සූදානමින් ඉන්නවා මේ පිළිතුරු දෙන්න. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තිරුවන් සරණයි සියලු දෙනාටම. ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් මෙහෙණින් වහන්සේලා ගන් යතුරු ධම්සභා මණ්ඩලයේ සිටින සියලු දෙනාගෙන් අවසරයි. මම හේමන්ත පියසේන. මම මේ විශේෂ ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි අදහසක් වශයෙන් ඉදිරිපත් කිරීමට කැමති කාරණයක් සම්බන්ධයෙන්. අපි බෞද්ධ හැටියට හැම වෙලාවස්ථාවෙම ධර්මය අපි හොයනවා, ධර්මය කියවනවා, පරිශීලනය කරනවා. ඉතින් අපි ධර්මය අපි දන්න විදිහට ත්‍රිපිටකය තමයි අපි ධර්මය තියෙන්නේ කියන අදහස තමයි අපේ තියෙන්නේ. නමුත් මට හැඟෙනවා අපේ ත්‍රිපිටකය ගැන තියෙන දැනුම, ඒ කියන්නේ ත්‍රිපිටකයේ ධර්ම කාරණා නෙමෙයි ව්‍යුහය, අදංගු කරුණු කොහොමද සොයාගන්නේ. එතකොට අපි අද මේ කාලයේදී අන්තර්ජාලයේ ත්‍රිපිටකය තියෙනවා. නමුත් පරිශීලනය කොතරම් දුරට අපිට බරක් නැතුව පහසුවෙන් කරන්න පුළුවන්ද යන අදී කරුණු මම හිතන අපි කාටවත් බලපාන්නේ නැහැ කියලා. අපි සාමාන්‍ය ධර්මය සොයන පුදුලන්ට වඩා ටිකක් අපි උත්සාහ කරනවා නිවනටම, එහෙම නැත්නම් අපි ඈතර වීමේ ධර්මයම තමයි අපි සොයන්නේ, අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ සඳහා මම හිතනවා අපිට ත්‍රිපිටකය ව්‍යුහය, ත්‍රිපිටකය කොහොමද මන විදිහට අපිට වඩාත් පහසුවෙන් පරිශීලනය කර හැක්කේ යනාදි වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් අපේ මහාචාර්ය කොග්ගලේ මහත්තුමාත් ඒ ගැන යම් කිසි අදහසක් මේ අවස්ථාව නෙමෙයි මම අදහස් කරන්නේ. ඉදිරියේදී හෝ අපිට මේ සහභාගී වෙන සැමට අවබෝධයක් ලබා ගැනීම පිණිස යම් කිසි සාකච්ඡාවක් හෝ දේශනාවක් හෝ යම් කිසි ක්‍රමවේදයක් ඇති කරොත් අපි හැමතෙම මහත් ප්‍රයෝජනයක් වෙයි කියලා අදහස් කරනවා. විශේෂයෙන් මේ ගැන මට අදහස් කිරීමට සඳහන් කිරීමට හේතුනේ අපි හැම සඳුදාම රාත්‍රී 8ට ධම්මදාය දෙන සෙනසුනේ මේනකොට අපි දේශනා 6ක් සාකච්ඡා කරා. ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීම ගැන ගෞරවනීය අලෝභය අනුදරි ස්වාමීන් වහන්සේගේ දේශනා අඩංගු වැඩසටහන යන පුවත්පතක යන ඒ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම. ඒකෙදි විශේෂයෙන්ම ඊයේ දවසේදී අපි ඒ ගෞරවනීය ගාථාරේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මහත්මයාට වැඩ සිටිනවාද සදාන් ඉතාමත්ම වෙහෙසක් අරගෙන අපිට කරුණු පාරණා පහදලා දීමට උත්සාහය දුනා. ඒ අවස්ථාවේදී මම සඳහන් කරා අර ධර්මයේ ඉතාමත්ම හොඳින් දැනගත යුතුයි, විශේෂයෙන්ම නවංග ශාස්ත්‍රීය සාසනය කියන්නේ මොකක්ද යන අදී කරුණු වශයෙන් කරුණු ඉදිරිපත් වුණා. අපි ඊයේ පැය දෙකක් දෙකමාරක් පමණ කරුණු සාකච්ඡා කරා. නමුත් බොහෝ විට මුඟ දෙනෙකුට ඒ ත්‍රිපිටකයේ කරුණු ගැන අදහස් දැන ගැනීමට අවශ්‍ය වුණේ අවසාන මොහොතේදී. ඒ නිසා මම හිතනවා අපි හැමෝටම ප්‍රයෝජනවත් වේවි මේ ගැන යම්කිසි ක්‍රමවේදයකට කරුණු කාරණා අපිට ඉදිරිපත් කරොත්. ඒ ගැන ඔබ වහන්සේලා මාචාර්යතුමත් යම්කිසි අදහසකට පැමිණ අපිට යම්කිසි සහනයක් නැත්තම් උපකාරයක් කරන මෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
තමයි කරුණ ස්මෘත කරන්නේ දුනේ
පැහැදිලි මදි වහන්සේගේ කටහඬ තවමත් ඒ විදියයි.
තිරුවන් සරණයි. බෞද්ධයන් විසින් විමර්ශනයට ලක් කළ යුතු ප්‍රශ්නයක් පිළිබඳව තමයි ඇත්තටම මේ ඔබතුම තේමාවක් හැටියට වශයෙන් සිහිපත් කරන්න ලැබුණේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුරාවසර 45ක් මුළුල්ලේ ලෝක සත්‍යෙහි අත්මාවෙන් දේශනා කරන්නට ලැබුණ ධර්මය මූලික බුද්ධ වදනේ විශේෂයෙන්ම එතවීම ඔය කැරියට ඒකේ වටිනාකමක් ඒ තියෙනවා. ඒ වගේම ඔබතුමාට බොහොම බෙහෙවින් මේ කෘතඥතාවන ඒ අර සඳුද ප්‍රවැත්තන සක්කාය දිට්ඨිය දුරු කිරීම ලිපිමාලාවත් එක්ක ඒ කටයුතු වලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඒ ලිපිමාලාව ඇති වෙච්ච කාරණයක් එක්ක තමයි ඔබතුමා මේ කටයුතු කාරණාවන් පිළිබඳව සිහිපත් කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව මූලික වශයෙන්ම නිවන අරමුණු කරගත් ධර්ම දේශනාවක්. ඉතින් ඒ පිළිබඳව කුද්දකනිකායේ තේරගතාවල තියෙන ආනන්ද මහරහතන් වහන්සේගේ තේරගතාවලදී සඳහන් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ 80,000ක් ධර්මස්කන්ධය 82,000ක් බුද්ධ වාදයේ 84,000ක් අපේ ආනන්ද මහරහතන් වහන්සේ දරාගෙන පැමිණි වග ඒ තුලින් ගම් වෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වුණා. ඒ පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ වෙලා ඒ අවස්ථාවේදී ධර්ම විනය සංගායනා කරා. අනේ ධර්ම විනය සංගායනා අවස්ථාවේදී සංගීත වෙච්ච ඒවන් මේ සුතං මා විසින් නිසසන රදී කියලා සිහිපත් කරන්නට ඉදිච්ච දර්පාරණාවන් සහිත දේශනාවන් අපිට මූලිකම බුද්ධ දේශනාව හැටියට සිහිපත් කරන්නට පුළුවන්. මොකද මේ එක හේතුව ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී මේ ඒ ලුම් සංගායනාවලහා සියලු දහම් කාරණාවන් ඉදිරිපත් කරන්නට ලැබුණා. ඉතින් ඒ අතරේදී දැන් විශේෂයෙන්ම නවාද සත්තු ශාසනය අරගත්තත් මම හිතන්නේ ලැබෙන සඳුදා දවසේදී අපේ ඥානන්ද සංඝහන්සේ පිළිබඳව සවිස්තර කිරීමක් පින්වත් හැම දිනාට සිද්ධ කරાવી ලැබෙන සඳුදා දවසේදී තව දුරටත් අද දවසෙත් යම් මමත් යම් ඡායා මාත්‍රික ශ්‍රේයා මාත්‍රික අදහසක් ඉදිරිපත් කරන්නම්. ඒකද සුත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සුත්ත කියලා කියන්නේ සූත්‍ර දේශනාවන්. සූත්‍ර දේශනාවන් ගත්තට පස්සේ නොයෙකුත් දැන් මහා මංගල සුත්තං කියන සූත්‍ර හැටියට සඳහන් වෙනවනේ. අන්න ඒ තමයි සුත්ත හැටියට ගණන් ගන්නේ. ගෙය කියන්නේ ගද්ද වශයෙන් රචනා වෙච්ච සංග්‍රහිත වෙච්ච කාරණාවන්. ඒ කියන්නේ ඡේද හැටියට සඳහන් වෙන කාරණාවන් තමයි සුත්ත ගෙය හැටියට ගැනනේ. වෙය්‍යාකරණ කියන්නේ වෙය්‍යාකරණ කියන වචනේ තේරුම පාණියෙන් සිංහලෙන් ව්‍යාකරණ. වෙය්‍යාකරණස්මින් වඤ්ඤමානිය කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේදී තියෙනවනේ. කියන්නේ ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න වලට ඒ කියන්නේ විස්තර කරලා විසඳලා විසඳීම් එකගෙන දහම් උද්ෘතයන් දහම් පාඨයන් වෙය්‍යාකරණ වල තියෙනවා. සුත්තගෙය වෙය්‍යාකරණ. ඊටසේ උදාන. උදාන කියලා කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේවා, මහරහත් මෙහෙණින් වහන්සේලා, මහරහතන් වහන්සේලා වේවා, මහරහත් මෙහෙණින් වහන්සේලා වේවා, ඒ හිත පැනන ගියා ප්‍රමෝදය සතුට උදානය. උදානයන් හැටියට ප්‍රකාශ කරපු දේවල් එක පුද්දකනිකායි පාණි වල සඳහන් වෙනවා. ඊළඟට ඉති උත්තක. ඉති උත්තක කියන්නේ ඉති කියන්නේ මෙසේ, උත්ත කියන්නේ කියන ලද්දේ. එතකොට ඉති උත්තක කියලා ගත්තට පස්සේ දේශනා හැටියට ගත්තට පස්සේ ඉති උත්තක කියනවා පන්මාදයි අන්දරේනවා. ගාථා කියලා කියන්නේ විදු ගාථා. දැන් ගාථා වලට නොයෙකුත් දේ අපි කියමු. මේ දැන් ඉංග්‍රීසි භාෂාවේ පොයම් කියාවි. ඊට පස්සේ සංස්කෘත භාෂාවේ ශ්ලෝක කියනවා. සිංහල භාෂාවේ පැදි. අර ඒ වගේ පාලි භාෂාවෙනොත් ගාථා කියලා කියන්නේ මේ අර එක විදියට සංජායනා කරන්න පුළුවන් විදියට සංග්‍රහිත දේවල්. නිදර්ශනයක් හැටියට දැන් සංයුත්ත නිකායේ එක පොත් වහන්සේ සදගාතක වර්ගය කියලා කියන්නේ. දැන් සංයුත්ත නිකායේ සදගාතක වර්ගය, ඊට පස්සේ මහානි, ඊට පස්සේ නිදාන වර්ගය, ඛණ්ඩක වර්ගය, සලායතන වර්ගය, මහා වර්ගය, ඔය විදියට සංඥාන ඒ වගේ සදගාතක වර්ග, ගාථා සහිත වර්ග තියෙනවානේ. අන්න ඒ විදියට ගත්තට පස්සේ ඒ දෙවලට ජාතක. ජාතක කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් දුරදෘෂ්ටිය ඒකදී අර විශාල ඒක දුරදෘෂ්ටිය නිච්චට රන්රසු දැන් මේ තරම් යාන වාහන මේ සම්පත් තිබුණා ඒ වෙන කවුරක් නැහැ මා කියනවා. දැන් අපි තුන් ගටිකාර කතාව කියලායි තියෙන්නේ. ඒකෙදි සඳහන් වෙනවානේ මේ හර ගටි කර ජී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර එක එක ජාතක මේ පෙර සඳහන් කරන ජාතක සූත්‍ර ඊට පස්සේ කාරණය තමයි ඊට පස්සේ අභූත ධර්ම. දැන් සමහර දේවල් අපිට විශේෂයි. අභූත අභූත ධර්ම කියලා කියන්නේ දැන් ආචාර්ය අභූත ධර්ම කියලා මධ්‍යම නිකායේ තියෙන මහා බෝධිසත්වයන් වහන්සේ උපදෙච්ච දවසේ බුදේ මාළුරේන සික්රණුවන් පානන්සේ
සමාවෙන ස්වාමීන් වහන්සේ තාමත් කැඩි කැඩි ඇහෙන්නේ.
තිරුවන් සරණයි. දැන් එනවද? එතකොට අභූත ධම්ම කියන්නේ දැන් අච්චරි අභූත ආශ්චර්යත් අද්භූත වතු කාරණාන් පිළිබඳව සඳහන් වෙනවායි. අනිවගේ ඒ තුන සඳහන් වෙනවා. ඉතින් ඒ විදිහට ගත්තට පස්සේ නවාංග සත්‍රු ශාසනය පිළිබඳව කරුණු සිහිපත් කරන දැන් අපි සූත්‍රයක් හදාරද්දී සූත්‍ර දේශනාවකදී ඕ ඒ දේවල් වෙන වෙනම වෙන වෙන මේ කියන්නේ මෙන්න මෙහිමයි මෙහිමයි කියලා කිව්වාට ওই කාරණාවන්ම තමයි සූත්‍ර කාරණාවන් නැත්නම් ව්‍යාකරණ නැත්නම් විසන්දීම් සහිත කාරණා තියෙනවා නැත්නම් ජාතක කාරණා එහෙම නැත්නම් උදාන එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහිමයි කියලා සිහිපත් කරනවන් ඔන්න ඔය විදිහට කාරණාවන් මේ සඳහන් වෙනවා. ඉතින් අර ඒ නිසා මේ ඒ පිළිබඳව ඒ වගේ අදහසක් ඉතින් ඒස්තේම වර්තමානයේදී කියන්නේ අර ඒ බුදුරජාණන් වහන්සේ දේශල තියෙන කාරණාවන් පිළිබඳව අවධානය කරාම සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ඉතිවුත්ත උදාන ගාථා ඉතිවුත්තක සුත්ත නිපාත আদি වශයෙන් මේ කාරණාවන් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතින් ගොඩාක් වටිනවා කියනවනම් පින්වත් ඔබට අහන්නත් පුළුවන් වෙනත් කාරණා වෙනම් ඒ විදියට තව දුරටත් තේරුම් කරන්න පුළුවන් අහන කාරණාවන් වලට අනුරූපව තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පින් වහන්සේ ඒ මූලික පැහැදිලි කිරීම මම උදාහරණයක් වශයෙන් තමයි සඳහන් කරේ ඒ නවංග සාත්‍රු ශාසනය. නමුත් මම හිතනවා ගෞතම ස්වාමීන් වහන්සේ අපිට අර මේ දැන් අපි නිකාය වශයෙන් දැන් අපි දන්නවා දැන් බොහෝ විට ඔබ වහන්සේලා සඳහන් කරනවා මේ නිකම මේකේ දෙකේ තුන අන්න ඒ විදිහට නිකන් අර නිකන් ෂෝට් ෆෝම්ස් වගේ නිකන් ඒක අර නිතර නිතර භාවිතා වෙන විදිය. නමුත් අපිට ඒක පැහැදිලි මදි. අපි මොකද ඒක අපි ඒක පරිශීලනය කළ නැති නිසා. ඒ නිසා මම හිතනවා මේ දැන් මේකේ මේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුක්ත අංගුත්තර කුද්දක ඒ ගත්තාම මේ වගේ තියෙන අන්තර්ගතය අපිට බොහෝ විට අපි දන්නවනම් ටග්ගාල අපිට ගිහිල්ලා ඒක සොයා ගැනීමට උත්සුක වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා දැන් මගේ පුද්ගලික ගත්තොත් මට ඒ ගැන තාම මනා මේ ඒ අහවල් එකේ තියෙනවා කියන අදහසක් එච්චර පැහැදිලිව නැහැ. මොකද අධ්‍යයනය කරලා නැති නිසා. ඉතින් මම හිතන කටත් පොදුවේ ඒ ඒකේ ව්‍යුහය ඒ කියන්නේ ත්‍රිපිටකයේ ව්‍යුහය විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ ව්‍යුහය යම් ප්‍රමාණයකට අපිට දැනගන්න පුළුවන් නම් මේ කොටස් වශයෙන් එතකොට අපිට පහසුයි. උභහන්සලාට තියෙන බර ටිකක් පැහැල්ලු වේවි. අපිටත් පුළුවන් යම් යම් ප්‍රමාණයකට අන්තර්ජාලය හරහා කරුණු සොයා ගැනීමට අන්න ඒ සඳහා යම් කිසි පැහැදිලි කිරීමක් කිරීම තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන්
සරණයි. විශේෂයෙන්ම දැන් ගතපස සූත්‍ර පිටකයේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය කියලා නිකාය පහක් සඳහන් වෙනවා. ඒකේ පළවෙනි නිකාය තමයි දීඝනිකාය. දීඝ කියන වචනෙම තේරෙනවනේ මහත්මයා මේ ඒකෙන් දීර්ඝයි කියන අදහස දීඝනිකාය. දීඝනික පැහැදිලිද කියන කාරණාවන් ඇහෙනවද?
ඇහෙනවා.
හොඳයි. දීඝනිකාය තියෙනවා සීනක්ඛන්ද වර්ගය, මහා වර්ගය, පාටික වර්ගය කියලා ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. දැන් මේ සීර දැන් මේකේ තියෙනවා දීර්ඝ සූත්‍ර තමයි මේ දීඝනිකාය තියෙන්නේ. දැන් බ්‍රහ්මජාන සූත්‍රය කියන්නේ උතුම් බ්‍රහ්ම කියන්නේ බම් උතුම් මේ දෘෂ්ටීන් කරා යෑම පිළිබඳව සඳහන් වෙනවා. ඒ සාමාන්‍ය
මම සඳහන් කරා ශ්‍රීලක්ඛන්ද වර්ගයට අන්නේ වට මොනවද අයිති වෙන්නේ අන්නේ විදිහටයි මම මේ අදහස් කරන්නේ. දැන් සඳහන් කරා ශ්‍රීලක්ඛන්ද වර්ගය මහා වර්ගය අන්නේ විදිහට
ආහා දැන් ශ්‍රීලක්ඛන්ද වර්ගය ගත්තට පස්සේ දැන් ඒකේ සූත්‍ර ගණනාවක් තියෙනවනේ. ඒවයි ඔය දෘෂ්ටි අපි ගිහිල්ලා හිර වෙන පුළුවන් දෘෂ්ටීන් පිටිබඳව සඳහන් වෙනවා. ඊට පස්සේ ශ්‍රමණත්වයේ ඵල يعني පැවිදි වුණාට පස්සේ පැවිද්දේ ඵලයන් පිටිබඳව සඳහන් විදිහය කියන්නේ දෘෂ්ටි වලට ගිහිල්ලා ඒවයි හිර වෙන පුළුවන් පිටිබඳව සඳහන් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ශ්‍රීලක්ඛන්ද වර්ගය ගත්තට පස්සේ දැන් ඊට පස්සේ දීඝනිකායෙම තියෙනවා මහා වර්ගය කියලා. මහවග්ගයේ ගත්තට පස්සේ ඒකේ තියෙනවා දැන් විශේෂයෙන්ම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ ඊට පස්සේ ඒ කියන්නේ ඊට කියන්නේ විපස්සී බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ සීකී බෝධිසත්වයන් වහන්සේ වෙස්සබූ බෝධිසත්වයන් වහන්සේ කක්කුසන්ද කොණාගම කාශ්‍යප ගෞතම මේ බෝධිසත්වයන් වහන්සේලා උතුම් බුද්ධත්වයට පත් වෙන්න කලින් මව්පියන් පිළිබඳව ඊට පස්සේ ගිහිගෙයි හැර ගියපු ආකාරය පිළිබඳව ඊට පස්සේ කියන්නේ අවබෝධය කරගියම ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. ඊට පස්සේ ඔය මහවග්ගියෝ තියෙනවා අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳව ගැඹුරුම සූත්‍ර සඳහන් මහණිමගේ සූත්‍ර එහි සඳහන් වෙනවා. ඊට පස්සේ භාග්‍යවත් බුදුජානකනේ පිරිනුවම් මංජකයේ දක්වාම අවසාන කාලේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවන් ඊට පස්සේ බුදුජාන වහන්සේගේ පරිනිර්වාණය දක්වා තොරතුරු සඳහන් වෙනවා. ඊට පස්සේ ඔය මහා සතිපට්ඨාන සූත්‍රය මහා වග්ගයට තමයි අයිති. මහා සතිපට්ඨාන සූත්‍රයේ ඉවර පස්සේ දැන් සතිපට්ඨාන සූත්‍රය පරිහරණය කරන කෙනෙකුට ඔන්න දැන් දීඝනිකායේ මහා වග්ගයට තමයි යන්න වෙන්නේ. ඉතින් මහා වග්ගයේ තියෙන සූත්‍රය තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. ඔය විදිහට සූත්‍ර ගණනාවක් මේ දීඝනිකායට අන්තර්ගතව තියෙනවා. පස්සේ දැන් පාටික වග්ගයට ගියාට පස්සේ දැන් මේ පාටික වග්ගයේ සඳහන් වෙන ඔය බමුණු පාටික බමුණ උදුම්බරික බමුණ වගේ බමුණු ඇවිල්ලා අහපු ප්‍රශ්න. ඊට පස්සේ අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍ර, ඊට පස්සේ සිගාලවාද සූත්‍රය, ඊට පස්සේ මහා සංගීති දසුත්‍ර වගේ සූත්‍ර ඒ තුන අන්තර්ගත වෙනවා. ඒ දීඝනිකායට ගියාට පස්සේ දීඝනිකායේ වග්ග තුනක් තියෙනවා කියලා කිව්වා. මේ සීලකන්ද වග්ගය සීලය පිළිබඳව හරියට තියෙනවා ඒවයි. සීලකන්ද කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච උත්තමේ ශ්‍රද්ධාවෙන් මේ පැවිද්දට යොමු වෙච්ච උත්තමෙක් ගාව සීලය කියන දේ මොනතරම් කොහොමද කියන එක සඳහන් වෙන මහා වග්ගය තමයි අපි මහා කතා කරපු මහා සතිපට්ඨාන, මහා පරිනිබ්බා, මහා නිදාන, මහා ප්‍රදාන වගේ ගැඹුරු සූත්‍ර දේශනාවන් සඳහන් වෙන. පාටික වග්ගයේ තමයි අපි සිහිපත් කරේ අපිට මේ ඔය චක්කවර්ති සීහනාද සූත්‍ර චක්‍රවර්ති රජ කෙනෙක් සම්බන්ධව එහෙම ඒ තොරතුරු සඳහන් කරන්න පුළුවන්. මේ ලඝුව තමයි මේ සිහිපත් කරේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් අතරින් තාම ගැඹුරු දේශනාවන් සඳහන් වෙනවා. ඔය ඒ කියන්නේ මජ්ක්‍ධිම මූල පඤ්ඤාසක, මජ්ක්‍ධිම පඤ්ඤාසක, උපරි පඤ්ඤාසක කියලා සඳහන් වෙනෝනේ. මූල පඤ්ඤාසක කියලා කියන්නේ මූල පඤ්ඤාසක කියන්නේ 50යි. 50ක් තියෙනවා. ඒ කියන්නේ 50 ඒවා. ඒක මජ්ක්‍ධිම පඤ්ඤාසකෙත් 50ක්. ඊට පස්සේ උපරි පඤ්ඤාසකෙත් 50ක්. ඒ කියන්නේ 152ක් වගේ සූත්‍ර තියෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර ඉතාම මේ ගැඹුරු සූත්‍ර දේශනාවන් තියෙන. අතරම කියන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් කියන්නේ දැන් අපි දුම් දීඝ නිකායේ වගේ සූත්‍ර ග්‍රන්ථ පස්සේ සමහර වෙලාවට ස්වරූපයෙන් අර කියන්නේ දත්ත තොරතුරු වශයෙන් ගොඩාක් තියෙද්දි දහම් කරුණු ගොඩාක් තියෙනවා. ගැඹුරු දහම් කරුණු කියන්නේ මේ සූත්‍ර හැම සූත්‍රයක්ම එක වගේ වෙනස් කියලා කියන බෑ. හැබැයි මජ්ක්‍ධිම නිකායේ කියලා තියෙන බරයි වැඩි. දැන් ඔය මූලපරියාය සූත්‍රය, ඔය ආශ්‍රව ගැන සඳහන් වෙන සබ්බාසව සූත්‍රය, ඊට පස්සේ ධම්මදායාද සූත්‍රය වගේ සූත්‍ර දේශනාවන්. ඊට සම්මාදිට්ඨිය පිළිබඳව අහන සම්මාදිට්ඨිය පිළිබඳව 16 ආකාරයකට යොමු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායයි. ඊට පස්සේ ඒකෙත් ආයි මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. ඊට පස්සේ ආයි ඒක තියෙන සීහනාද වග්ගය සිහනාද වගේද සඳහන් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔය චූල සිහනාද සූත්‍රය අපි නිතරම කතා කරන්නේ නොයෙකුත් දෘෂ්ටි වලට ගිහිල්ලා නතර වෙන තැන දුක් රසයන් පිළිබඳව. ඊට පස්සේ අනුමාන වගේ සූත්‍ර, ඊට පස්සේ මදුපිණ්ඩික සූත්‍ර, මදුපිණ්ඩික වගේ සූත්‍ර සඳහන් වෙන්නේ සිහනාද වගේ මේ මජ්ක්‍ධිම නිකායේ. ඒ වගේ ගැඹුරු සූත්‍ර දේශනා. ඊට පස්සේ උපම වගේ සඳහන් වෙනවා. දැන් මේ අපේ කියන්නේ ගැඹුරු සූත්‍ර මහා අතිපද උපම සූත්‍රය වගේ සූත්‍ර, අලගද්දූපම සූත්‍ර දේශනාවන් සඳහන් වෙනවා. ඕපම්ම වගේ ඔය විදිහට මජ්ක්‍ධිම නිකායේ ගැඹුරු සූත්‍ර දේශනාවන් තමයි මේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම මහා වග්ගයට අයිති තියෙන ඔය ගැඹුරු සූත්‍ර දේශනාවන් ඔය මහතන්නා සංකේ සූත්‍රය වගේ, චූල ගෝපාලක, මහා ගෝපාලක වගේ සූත්‍ර, ගෝසිංග සූත්‍රය වගේ අර භික්ෂු ප්‍රතිපදාවේ සුන්දර අර්ථය පිළිබඳව ඉස්මතු කරන සූත්‍ර දේශනාවන් සඳහන් වෙනවා. ඊට පස්සේ චූල චූල යම්මක වගේ තියෙන සූත්‍ර දේශනාවන් විශේෂයෙන්ම මේ ඔය මහා වේදන චූල වේදන වගේ සූත්‍ර දේශනාවන් ඔය කියන්නේ පජානාති පජානාති වගේ වචන වල අර්ථය ඉස්මතු කරන චූල වේදල් අර වේදල් අර මේ වේදල් දේශනාවන් තියෙනෝනේ ඒ වගේ චූල වේදල් මහා වේදල් වගේ සූත්‍ර ගැඹුරු විදියට ඒවයි සඳහන් වෙනවා. ওই විදියට මජ්ක්‍ධිම නිකායේ අයි ඊට පස්සේ දෙවෙනි 50 ගත්තට පස්සේ මජ්ක්‍ධිම 50 ගියාට පස්සේ ගැඹුරු සූත්‍ර ওই අටක නාගර වගේ සූත්‍ර දේශන ඇතරම මේ සූත්‍ර දේශන ඔක්කොම මේ තම ගැඹුරු දේශනාවන් හැටියට තමයි සිහිපත් කරන්නේ. ඊට පස්සේ බික්කු වගේට ගියාට පස්සේ ඔය අම්බලටික රාහුලවාද මහා රාහුලවාද වගේ සූත්‍ර මහා මාළුන්ගේ උත්තර වගේ ගැඹුරු සූත්‍ර දේශනාවන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ විදිහට ගොඩාක් කොහොම විස්තර කරන්නද ගොඩාක් සූත්‍ර දේශනාවන් තියෙනවා. අර මජ්ක්‍ධිම නිකායය තුල තියෙන අර මධ්‍යම ප්‍රමාණය අති දීර්ඝද නොවන ඉතා කුඩාද නොවන මධ්‍යම ප්‍රමාණය වන ඉතා වැදගත් සූත්‍ර දේශනාවන් රාශියක් අන්තර්ගත සූත්‍ර දේශනා හැටියට තමයි ඉතින් අතරම සිහිපත් කරන් තියෙන්නේ. ඊට පස්සේ මහත්මයා දැන් අර සංයුත්ත නිකායට ගියාට පස්සේ සංයුත්ත නිකායේ තියෙනවා අන්න සංයුත්ත නිකායට ගියාට පස්සේ සංයුත්ත නිකායේ තියෙන ඔය සංයුත්ත කීපයක් ඒ ධර්ම මම මතක් කරාගේ සගත වග්ගය කියන්නේ ගාථා සහිත ධර්මතා නිදාන සංයුත්තේ තියෙනවා. දැන් කාට හරි නිදාන සංයුත්තේදී තමයි හොයාගන්න පුළුවන් ගොඩාක් දෙනෙකුට පටිච්ච සමුප්පාදයේ පිළිබඳව විශාල සූත්‍ර රාශියක් නිදාන සංයුත්තේ තමයි සඳහන් වෙන්නේ. ඔබ නිතරම අහන ඔය මේ ගොඩාක් සූත්‍ර දැන් සූත්‍ර දේශනාවන් තියෙන ඔය පටිච්ච සමුපාදයේ බෙදලා පෙන්නපු මේ විභංග සූත්‍රයේ ඒ වගේ තිරුවන් සරණයි.
දැන්
අපිට සිග්නල් අඩුයි අද මේ පැත්තට. ඒ නිසයි දැන් පැහැදිලිද දන්නේ නේද?
දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලි.
ඒ වගේ දැන් මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ මජ්ක්‍ධිම මේ සංයුත්ත නිකාය ගැන කිය හිටියේ ඒ වගේ හරි වටිනා සූත්‍ර දේශනාවන්. කොටගෙන තියෙනෙත් ඒ කොටසේ ධාතු පිළිබඳව. ඊට පස්සේ කන්දක වර්ගයට ගියාට පස්සේ සංයුත්ත නිකායේ තුනේ කන්දක වර්ගය ගත්තට පස්සේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය ගැන සඳහන් වෙන්නේ.
එහෙමයි.
කන්දක වර්ගය
ස්කන්ධ ධාතු ආයතන විදිහට බෙදෙනවා නේ ස්වාමීන්
වහන්සේ. ඔව්. ඔව් ඒකේ කන්දක ඔව් සඝාතක වර්ගයේ තියෙන ගාතාවන් පිළිබඳව විශාල වශයෙන් ඊට පස්සේ අපහෝ මේ මොකද මේ සඝාතක වර්ගයේ නිදාන වර්ගයේ තමයි තියෙන අර පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තියෙන තොරතුරු රාශියක්. ඊට පස්සේ දෙවෙනි කොටසෙම තමයි ධාතු ගැන ධාතු පිළිබඳව විස්තර සඳහන් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස කන්දක වර්ගයේ තියෙනවා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන. ඊට පස්සේ ඔක්කාන්ති සංයුක්ත කියලා අර චක්කු සූත්‍රය සෝත සූත්‍රය වගේ සූත්‍ර තියෙන්නේ තුන්වෙනි කොටසේ. හතරවෙනි කොටස තමයි තනිකරම තියෙන ආයතන ගැන. ඇස කන නාසය දිව කය මන පිළිබඳව. ඊට පස්සේ මහා වර්ගයේ තියෙනවා ආර්ය සත්‍ය පිළිබඳව බොද්ධංග පිළිබඳව සතිපට්ඨාන ගැන ඉන්ද්‍රිය සම්මාප්‍රදාන ගැන බල ඉර්ධිපාද වගේ ධ්‍යාන ගැන ආනාපාන සතිය ගැන සෝතාපට්ඨිය පිළිබඳව සත්‍ය පිළිබඳව සඳහන් වෙනවා ඒ වගේ. ඊට පස්සේ අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිරිවෙනින් එකින් එක වැඩි වෙනවා. ඒකක නිපාති කියන්නේ බුදුරජාන් වහන්සේ පෙන්නපු එක එක කොටස්. දුක නිපාති කියන්නේ කොටස් දෙක දෙක තියෙනවා. තික නිපාති කියන්නේ කොටස් තුනේ ඒවා. චතුක්ක හතරයි පංචක
11 දක්වා වෙනස් වෙනවා දැනගෙන තියෙනවා.
අන්න හරි. ඒ විදිහට සඳහන් වෙනවා. ඊට පස්සේ කුද්දක නිකාය තියෙනවා මේ පොත් අපේ ඒකනම් මේ කුද්දක නිකාය රටින් රටවලට වෙනස් වෙනවා. දැන්
අද 15ක් කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පොත් 15ක්.
පොත් 15ක් කියන කිවර මහන්සිය දැන් මේකේ 15ට වඩා ඒකේ සංඛ්‍යාව වෙනස් වෙනවා.
එහෙමයි. ඒ විචය අධිකාර ප්‍රමාණවත් අපි අර තියෙන මූලික කරුණු කොහෙද තියෙන්නේ කියන එක මම හිතන්නේ
අනිවාර්යයෙන්මයි තියෙන්නේ. දීඝනිකාය දීර්ඝ සූත්‍ර, මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණේ සූත්‍ර, සංයුත්ත නිකාය ඒ වගේ අර සංයුක්ත කරලා එක එක සංයුක්තය කියන්නේ එක වගේ ඒවා ගොඩ ගොඩවල් දාලා වෙන වෙන ධ්‍යාන ගණනක් වෙනමයි සතිපට්ඨාන ගණනමයි එහෙම. අංගුත්තර නිකාය එකේ ඉඳලා 11ක් එකේ ඉඳලා 11 දක්වා තොරතුරු. කුද්දක නිකාය තමයි අර තියෙන්නේ ගාථා මොකද ධම්මපද ඉති උද්දක සුත්ත නිපාත අපි කතා කරන උදාන තේර තේරි කතා වගේ කුද්දක නිකාය තමයි සඳහන් වෙන්නේ.
එකේ විශේෂයෙන්ම සාමාන්‍ය අතර පටිසම්භිදා මග්ගය අපිට බොහෝ විට ගැඹුරු කාරණා ගැන අවශ්‍ය වෙනවා. නමුත් ඒක පරිහරණය කිරීම ටිකක් තාම මට පුද්ගලිකව ඇත්තට මට එච්චර පැහැදිලි මාරි මම මේ අදහස පමණයි සඳහන් කරේ. ඒකේ කොහොමද මොනවා කරුණු අඩංගු
වෙන්නේ? අතන හේමන්ත මහතේ මේ පටිසම්භිදාමක මග ප්‍රකරණය කියන කාරණය පිළිබඳව තවදුරට ගොඩාක් ගැඹුරට හොයලා බලන්න ඕන. මේ අපි දැන් ප්‍රකරණ කියන කාරණා දැන් පටිසම්භිදා මග ප්‍රකරණ කියලානේ සඳහන් වෙන්නේ. ඒ ප්‍රකරණ කියන කොටස් මේ කියන්නේ දැන් මූලිකම බුද්ධ දේශනාවට අයත් වෙනවාද කියන විවාදපන්න වෙන කාරණාවක්. ඉතින් මම නම් ඇත්තටම දැලීමක් කරලා නැහැ. සහ
මම හිතනවා ස්වාමීන් වහන්සේ දැන් තමයි තොරතුරු ප්‍රමාණවත් දැන් අර මූලික අදහසක් ආවා අපිට තව හොයාගන්න පුළුවන් තම තමන්ට පුද්ගලික වශයෙන් උත් මම හිතනවා මේ වහන්සේ ඊට වඩා ගොඩක් ඒ ගැන වෙහෙස විය යුතු නැහැ මේ අවස්ථාවේදී. ඉදිරියේදී අපිට දැනගන්න තව තොරතුරු ආයේ අදාළ අවස්ථාවලදී ඒ ගැන සඳහන් කරනවා මම හිතනවා ප්‍රමාණවත් කියලා අනේක වාරයක් වහන්සේට ප්‍රමාණවත් සිද්ධ කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි.
තිරුවන් සරණයි
ස්වාමීන් වහන්ස මේ අවසරය සුළු දෙනාටම තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස මේ අද මගේ ප්‍රශ්නේ යොමු කරන්න ප්‍රථම ස්වාමීන් වහන්ස මේ හේමන්ත පියසේන මහත්මයා අහපු ප්‍රශ්නෙට ස්වාමීන් වහන්ස මට පොඩි කාරණාවක් එකතු කරොත් හොඳයි කියලා හිතුණා. මම දන්න තරමට මම හිතනවා මේ අද මේ අපි සාසනයේ මේ ධර්මයේ හොයාගෙන පිරිසක් හැටියට අපි සෑහෙන උත්සාහයක් ගන්නවා ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ සොයාගෙන යන්න. එතකොට මේ දැන් තුමා අහලා තියෙන ප්‍රශ්නයට සම්බන්ධව බලුවොත් ස්වාමීන් වහන්සේ අර සූත්‍ර ධර්ම නාමාවලිය කියලා එකක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ පොඩි පොත් පිටින්චක් තියෙනවා. මම පරිශීලනය කරනවා ඒ පොත ස්වාමීන් වහන්සේ මේ කියලා තියෙන බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ දෙහිවල ඇන්ඩර්සන් පාරේ නැදිමාල දෙහිවල ඒ රුපියල් 300 විතර පොන්චි පොතක් හැබැයි හරියම ප්‍රයෝජනවත් වෙන සාමනාස් සූත්‍රයක් හොයාගන්න. අපි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරලා නම ගහලා එහෙම ගලවත් ගන්න පුළුවන්. නමුත් දැන් මේකේ තියෙන ටැග් ගහලා ඒක ගන්න තේ සාමනාස්. එතකොට ඒක අර ඒ සාමනාස්ගේ නම නිවන්දම ශ්‍රී ධර්ම කිත්ති හිමි. ඒ උනාසේ ඒක ලස්සනට හදලා තිනවා මේ සිංහල විහෝඩියට අනුව ඔව් නිවන්දම ශ්‍රී ධම්මකීර්ති ස්වාමීන් වහන්සේ. දැන් අපි හිතමු උදාහරණයකට ගත්තොත් දැන් මම කියන්නේ දැන් අපේ හේමන්ත මහත්තයාට දැන් අපි හිතමු දැන් සූත්‍රයක් හොයාගන්න අරිට සූත්‍රය නම් සංගිතනිකාය 5:2:96 පිට ඒකේ ලස්සනට තියෙනවා. ඉතින් එතකොට ටග් ගාලා අපිට හොයන්න පුළුවන් අර පහසුවෙන් සමහර කලාට මම හිතුවා මේ අවස්ථාවේදී මේ පොඩක් කිව්වොත් හොඳයි වගේ නොද කවුරුහරි දන්නේ නැත්නම් ඒ පුංචි පොතක් කරගත්තොත් හරි පහසුවෙන් එන සාමනාස මේ ධර්මයේ හොයන්න ඒ තැන දැන් නමක් අහගත්ත සූත්‍රයේ බලන්න පුළුවන් කියලා සාමනාස.
නෑ ඔබතුමාට ගොඩක් පිං මම හිතන්නේ මම ඒක ඇත්තෙම දැනගෙන හිටියේ නෑ. ආහා ඒ තාමත් හොඳ තොරතුරක්. හොඳයි පිං සිද්ධ.
හොඳයි ඒකේ හරි ලස්සනට තියෙනවා මේ ඉතින් හරි ලේසි පහසුවෙන් හොයාගන්න. දැන් අපි තුමු දැන් අරහතපත්ති සූත්‍රයේ දැන් අරිට සූත්‍රය අරි පරිසෙන් සූත්‍රය කියවා මජ්ජිමනිකායේ 1. ටග් ගාලා දාන්න මොකද 394 පිට. ඉතින් එතකොට හොයාගන්න පුළුවන් මේ අපිට දාල වශයෙන් අයියා කියනකොට කොහෙද මේක තියෙන්නේ කියලා.
ඔව් හොඳයි.
ඒකයි. හොඳයි හොඳයි. එහෙනම් බොම්පින් ස්වාමීන් වහන්සේ මගේ අද ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි කවුරුත් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තාම දෙන්නේ අපි දැන් ධර්මයේ හදාරගෙන පිරිසක් කියලා ස්වාමීන් වහන්සේ දැන් අපි දන්නවනේ දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතලා තිනු අපි දන්නවා අපි හිතනවා ඉපදීම නැත්නම් ජාතිය දුකක් කියලා. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ දැන් කොහොමද ජනවාසයේ දේශනා කළා ජාතිය දුකයි. දැන් ඉපදීම දුකයි කියලා තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දුක කියන එක අපි බැලුවාම දැන් ඒක ඒ වගේම බුදුජානසී දේශනා කරනවා ඔබ දුක පිළිසඳ දැක්කන සම්මාදිට්ඨි හෝති. ඒ කියන්නේ දුක දැක්කන ඒ කියන්නේ නිවීම. එතන දුක පරිඤ්ඤය. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක සමුදය ඥානං මග්ගේ ඥානං ඒ කියන්නේ හතරම සත්‍ය ඥානට එළඹුණ කෙනා එයා සම්මාදිට්ඨි හෝති කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඔය ඉපදීම කියන එක අපිට හම් වෙන්නේ ඉපදුනාට පස්සේ දුකක් නේ ස්වාමීන් වහන්සේනේ. දැන් එහෙම නේද ස්වාමීන් වහන්සේ? අපිට හැමදෙස්සෙම අපිට ඉන්නේ ඉපදුනාට පස්සේ. දැන් අපි හිතමු උදාහරණයකට ගත්තොත් එහෙම තමයි කර දැක්කොත් ඇහැට. දැන් ඔය මව් කුසක ඉපදීමක් නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. දැන් මම බැලුවා මට හම්බුණා ස්වාමීන් වහන්සේ දැන් අර අවිද්‍යාපච්චය සූත්‍රයේ සංවිතනිකායේ නිදාන වර්ග පාළියේ නිදාන සංවිතයේ තියෙන ඒ සූත්‍රය ස්වාමීන් වහන්සේ දැන් බුදුන් වහන්සේ අවිද්‍යාපච්චය සංඛාර කියලා කිව්වහම දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා ජාතිය කවරේද? ජාතිය කාගේද කියලා බුදුන් වහන්සේ කියනවා ප්‍රශ්නේ නසුදුසි වදාරසේක. ඉතින් ස්වාමීන් වහන්සේ ඒකෙන් පේනවා බුදුන් වහන්සේ මේ මෙතන අදහස් කරේ එතන කාගේවත් ජාතියක්වත් එහෙම නෙමෙයි අපි දන්නවා. නමුත් එතකොට ඕක දහමේ අපි දැක්මක් හැටියට දැන් අපි දැක්කොත් අපි දැන් අපිට යම් කිසි දෙයක් පේනවා. අපි තුම අපිට පේනවා කියලා පීරිසියක් නැත්තම් හෝපේ මොන හරි මලක් පේනවා. දැන් ඒ පීරිසියේ දුක මොකද්ද? මේ දැන් මේ මොහොතේ තියෙන දුක මොකද්ද? අපිට කෙනෙක් කියන්න පුළුවන් මේක නැති වෙන්න පුළුවන්, කැඩෙන්න පුළුවන්, නැත්නම් මේක පැනවිලා නැති වෙන්න පුළුවන්, මේක හැදලා තියෙන පටවිය අපෝතේජෝ වෙන්න පුළුවන්, මේක හැදලා තියෙන්නේ මේ සුද්දාෂ්ටක පන්තිය කියන්න පුළුවන්. ඔය ගොඩාක් දේවල් කියනවා කියලා ඒක නිසා ඉතින් මේක පැනවිලා නැහැ. ඒක නිසා මේ මනසෙන් හදාගත්ත දෙයක්. සංසදයේ ඒ මොහොතේ ඒ දුක කියන එක කොහොමද එතනින් අපි හොයාගන්නේ ස්වාමීන් වහන්සේ? පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙන්න සාන්නස. දැන් ඒ කියන්නේ දැන් ඒ පිරිසියේ නෙමෙයි පිරිසිය කියන එක දුක. සාන්නසල අහුණ දන්නේ මගේ ප්‍රශ්නේ සාන්නස.
නැයි මේ
තලසන.
අද මේ අපි ඉන්න ස්ථානයේ සිග්නල් සම්බන්ධයේ ගැටුවක් ඇති වෙලා තියෙනවා. මම සම්බන්ධින් කුල මට්ටම සම්බන්ධ වෙන්නේ මොකද්ද? ඔතුමා හැවේ දුක සම්බන්ධයෙන් තමයි ඇහුවේ නේද?
ඔව් ස්වාමීන් වහන්සේ. දැන් අපේ දැන් මගේ මං අහපු ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේට ඇහුණද කියලා ඇහුණ නැති කියලා මං හිතනවා. ඇහුණ නැද්ද ස්වාමීන් වහන්සේ?
ඇත්තටම ප්‍රශ්නේ ඇහුණ නෑ. මොකද මම මේ අයින් වෙලායි
ඉන්නේ. හරි. මම වෙන අපුත් යන ස්වාමීන් වහන්සේ ගන්න පුළුවන් නේද? නේද අපිට දැන් අපි ඉපදීම දුක කියලා බුදුන් වහන්සේ දේශනා කරනවානේ සාමනාස්. ඉපදීම දුකයි. එතකොට දැන් මේ ඉපදීම දුක නම් දැන් ඉපදීම දුක නම් දැන් නමුත් එතකොට දැන් දුක පිළිසඳ දැක්කොත් අපි කියන සම්මාදිට්ඨි හෝ සම්මාදිට්ඨි එළඹුණයි කියලා. එහෙනම් දැන් ඉපදීම කියන එක අපිට හැමේ හම්බෙන්නේ ඉපදුනාට පස්සේ දුකක් නේ. කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ මේ මව් කුසින් එළියට ආපු දුක ඉපදීම නෙමෙයි මම කතා කරන්නේ. එතකොට අර අවිජ්ජාපච්ච සූත්‍රයේ බුදුරණාහිසේ කී දේශනා කරනවානේ. දැන් අර අවිජ්ජාපච්ච සංඛාරා ජාති ඒ කිව්වහම එක හාමුදුරගෙන කියනවා ස්වාමීන් වහන්සේ මේ ජාතිය කියන්නේ කාගේ ජාතියක්ද? අන්න එහෙම අහනවනේ ජාතිය කවරේද? ජාතිය කාගේද යන්නේ? එතකොට බුදුරණාහිසේ කියනවා ඒක එහෙම අහන එක සුදුසු නැහැ කියලා. එතකොට එහෙනම් කොහොමද අපි මේක උපමාවක් අරගත්තොත් දැන් පිරිසියක දැන් පේන්නේ පිරිසියේ දුක මොකද්ද කියලා අහුවොත් මේ මොහොතේ කොහොමද අපි ඒකට උත්තර සොයන්නේ සාමාන්‍යයෙන්? ඒකේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන්.
නැහැ, තිරුවන් සරණයි මහත්මයා. දැන් මේ මාර්ගණිමු දැන් බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කරලා තියෙන මොන වගේ තැන්වලද කියලා අපි අර මූලික බුද්ධ දේශනාවට මේක බුද්ධ දේ අපිට අවධානය යොමු කරන්න වෙනවා.
හ්ම්
හ්ම් නේද?
ඒ සවනාසි අහුණ කැටි පොඩ්ඩක් කැටිලා අහුණ සවනාසි.
ඇයි මූලික බුද්ධ දේශනාවට ගිහිල්ලා අපි අවධානය යොමු කරන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දුකයි කියලා පෙන්වන්නේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. අන්න දැන් අපි ඒ ගාථාව ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කරලා තියෙන සබ්බේ සංඛාරා. සියලු සකස් වීම තමයි දුකයි කියලා ඒ ගාථාවට අනුරූපව දුකයි කියලා පෙන්වලා තියෙන්නේ. එතකොට සංස්කාර සියලු සකස් වීම දුකයි කියලයි ඒ ගාථාව ගත්ත පස්සේ අපිට අදහස ගන්න වෙන්නේ. ඊට පස්සේ දැන් අපි දුකයි කියන කාරණය ගත්ත අපි යමු සතිපට්ඨාන සූත්‍රයට. සතිපට්ඨාන සූත්‍රයට ගිය පස්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරනෝනේ කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං කියලා පැහැදිලි කරනෝනේ. දැන් ඒක යටතේ දුකේ කොටස් වශයෙන් පෙන්නනෝ. ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි, ජරාපි දුක්ඛා, ඊට පස්සේ ජරාවට පත්වීම දුකයි, ඊට පස්සේ මරණම්පි දුක්ඛං, මරණය දුකක් හැටියට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ශෝක්ත පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඒ දුක්ඛය. ඊපස්සේ ආපහු පෙන්නනවා ප්‍රියෙහි විපයෝගෝ දුක්, ප්‍රියයන්ගෙන් වෙනවීම දුක, අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊට පස්සේ සංකීර්ත වෙන පංචපාදානකන්දා දුක්ඛා කියලා මම වයසෙහිපත් කරේ මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව. දැන් අන්න එතනට ගියාට පස්සේ අපි ගනිමු මෙහිම කාරණේ. අපි මේ අපිටම අපිට ලේසි පොහුරු එකක් ජරාව නැත්නම් දිරනවා. ජාති ජරා ව්‍යාධි මරණය අපිට සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ගත පස්සේ ප්‍රකට. දැන් බුදුරජාණන් වහන්සේ මොකද්ද දුක සම්බන්ධයෙන් පැහැදිලි? දැන් දුක යන්න දුක්ඛාරයතනේ ওই දුක අපි කොටස් කරලා කතා කරේ විභංග කරලා. ඒතර අපි ගමු ජාති ජරාපි දුක්ඛා. යාති නම් තේසා සත්තානං තමි සත්තනිකායේ ඔය විදිහට මේ ජරාව පිළිබඳව සිහිපත් කරනෝ. ජරා දිරායාම ජීරණතා දිරණ ස්වභාවය කණ්ඩිච්ඡං කියන්නේ කැඩීම. දැන් අපි නෝ කැඩීම කියලා කිව්වට පස්සේ කැඩිච්ච දෙයක් කියන එක නේ කියන්නේ කැඩීම කියන සංසිද්ධිය. ජරා කිරුව පස්සේ දිරීම, දිරපු දේවල් නෙවෙයි. ජරා ජීරණතා, ජීරණතා කියන්නේ දිරණතා කියන යුක්ත බව, දිරීමෙන් යුක්ත බව, දිරණ ස්වභාවය කියන කාරණේ. ඒතර දිර කියන්නේ තියෙන දේවල් වල දිරපු ස්වභාවය පෙන්නනවා නෙමෙයි. ඊටසේ කණ්ඩිච්ඡං කියන්නේ කැඩීම, කැඩෙන ස්වභාවය. පාලිච්ඡං කියන්නේ අර පැසෙන බව නැත්තම් පැසුණු බව, මූර්ණ ගති. වලිච්ඡත චා තචා. වලිත කියන්නේ සම රැඩි වැටීම, මිසක රැඩි වැටුණු සම නෙවෙයි. අන දැන් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දුක සම්බන්ධයෙන් මොනවද දේශනා කරලා තියෙන්නේ? ආයුනෝ සංහානි, ආයුනෝ ආයුෂයාගේ සංහානි. සංහානි කියන්නේ හානි වීම. හානි වෙච්ච ආයුෂ ගැන නෙවෙයි කතා කරන්නේ. හානි වෙච්ච ආයුෂ ගැනනේ. ආයුෂ සංහානි, හානිපත්ති. ඉන්ද්‍රියානම් පරිපාතෝ. දැන් අපි දන්නවා අපේ පොඩා කාලේ ඉඳලා ගත්තට පස්සේ දැන් අපේ පොඩා දරුවෙක් ගත්තට පස්සේ දැන් මේ දරුවට අස්ති ගත්තොත් අස්ති 300ක් විතර තියෙනවා කියනෝනේ. හැබැයි මොකද්ද වෙනවා තියෙන්නේ? දැන් අපි වියපතර අස්ති 200 ගානකට වඩා අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? ආයුෂ මේ يعني මේ අපේ සමහර දේවල් ෂේ වෙලා ගිහිලා තියෙනවා. ඒ පොඩි කාටි බිච්ච මොන කැඩිය කැටි ආස්ති නෙවෙයි තියෙන, ඊට වඩා මෝරලා තියෙනවා නේ. මේරීම කර ලක්කිනේ සත්‍යයක් නේ. දැන් ඒ සත්‍ය ගත්තට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට පරිපාකයකට පත් වෙච්ච මෝරණලද ඉන්ද්‍රිය ගැන නෙවෙයි බුදුරජා. ඉන්ද්‍රියන් මේරීම අන්නේ වගේ අර සංසිද්ධියක්, යම් කිසි ස්වභාවයක් තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ඒක දැන් ඔබ බොරුත් නෙවෙයිනේ. හැඩෙනවා, බිඳෙනවා, දිරනවා, ආයුෂ හානියටපත් වෙනවා, ඉන්ද්‍රියන් මෝරනවා. අන්න ඒක තමයි ජරාව. ජරා හැටියට භාග්‍යවතුන් වහන්සේ සවිස්තර කරේ ඒ ඒ සත්‍යයන්ගේ ජරාව. එහෙනම් මේවා මොනවද ජීවිතයෙන් කියන්නේ එපිට තියෙන දේවල් නෙවෙයි. ඇත්තටම මේවා ජීවිතයේ තියෙන සත්‍යතාවයන්ම තමයි අපිට ගෝචර. හැබැයි අපිට ගෝචර සත්‍යතාවයන් වුණාට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ ගෝචර සත්‍ය පිළිබඳව සඳහන් කරාට හැබැයි අපිට ඒ කාරණාවන් අපේ ජීවිතේ අත්දැකීම් වුණාට ඒ අත්දැකීම් අපිට සමීප කරලා කතා කරලා සමීප කාරණාවන් වුණාට සමීප කාරණාව අපිට දීලා තියෙන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ වෙන මොහොකටවත් නේ ධර්මයේ අපිට ස්කිට්ටි කිට්ටු කරන්නේ පරතෝච ගෝසෝ බාහිරෙන් බුදුරජාණන් ධර්මයේ අපිට සමීප කරන්නේ මොකක් විතරද? යෝනිසෝච මනසකාරෝ. ඒ කියන්නේ යෝනිසෝ මනසකාරයේ පිනිසමයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකටද? දැන් අපිට යෝනිසෝ මනසකාරයක් පිනිසයි. දැන් අපිට හිතට තේරුම් ගන්න පුළුවන් නම් අපි අපිට අපිට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන දේවල් හිතන්නේ නැතුව කියන්නේ අපිට ගැලපීමකට යනවා නම් අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා නම් අන්න ප්‍රඥාව උපදින්නේ නැහැ. දැන් අදහස එන්නට ඇති භාග්‍යතුන් වහන්සේ යම් කාරණාවක් අපේ ජීවිතය අලලා අපිට සමීප ජීවන අත්දැකීම් අලලා සම්බන්ධ කරලා ප්‍රතිබද්ධව පාදක කරගෙන තමයි අපිට කරුණු කාරණාවන් පැහැදිලි කරන්නේ. හැබැයි ඒ පැහැදිලි කරන්නේ අපේ ගෝචරත්වයන් අපිට කිට්ටු කාරණා වුණාට අපිට ඒ භාග්‍යතුන් වහන්සේ දෙන්නේ ඒක හිතන්නට යමක්. පරතෝච ගෝසේ හැටියට බාහිරින් එන කාරණේ හැටියට. දැන් අපි ගන්න දත්. ඒක කැඩිච්ච දත් කියන එකට වඩා දත් කැඩීම අස්ති බිඳෙනවා කියලා කියමු. බිඳිච්ච අස්තිනේ අපිට අපේ ජීවිතේ එන්නේ අස්ති බිඳීම. අන්න ඒ වගේ අපිට බාහිරෙන් බුදුරජාණන් වහන්සේ දෙන්නේ නිතරම යෝනිසෝ මනසිකාරය උත්පාදනය කරන්න යමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද අනේ සිතීමත් එක්ක තමයි ප්‍රඥාව උදා වෙන්නේ. පරතෝච ගෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියන කාරණා දෙක හේතු ප්‍රත්‍ය වීමෙන් තමයි ප්‍රඥාව උත්පාදනය වෙන්නේ. අන්න එතකොට තමයි සකස් වීම සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සකස් වීම දුකයි කියලා. යදා පඤ්ඤාය පසති ප්‍රඥාවෙන් දකින්නේ. හැබැයි ඔය ප්‍රඥාවෙන් දැකීම කියන කියන්නේ සකස් වීම දැකීම කියන්නේම නතර වීමක් නෙවෙයි ඉතර වීමක් සම්බන්ධයෙන් කතා කරන්නේ. එනම් ප්‍රඥාවට හේතු ප්‍රත්‍ය කාරණාවන් තමයි පරතෝගෝචය සහ යෝනිසෝ මනසිකාරය. භාග්‍යතුන් වහන්සේ පරතෝගෝසය අපිට දෙන්නේ මොකද? අපේ ජීවිත පාදකත්වයක්. හැබැයි පාද අපිට අපේ ජීවිත පාදකත්වයට ලං කරලා කතා කරනවා. හැබැයි අපිට ලං කරන ඒ වචන ලං කරනකොට අපිට අලගේ ඉල්ලෙන්න පුළුවන් විදියට නෙවෙයි වචන ලං කරලා කතා කරන්නේ. හිතන්න යම දුන්නේ මොකටද? යෝනිසෝ මනසිකාරය හිතන්න යමක් දුන්නේ. අර අන්න හරි වසන්ත මහත්මයා, අර හේ හිතීම ඇහිච්ච දෙයට අනුරූපව හිතීම දියුණු වෙන ප්‍රඥා උත්පාදනය වෙන ප්‍රඥා උත්පාදනය කෙරෙහි වෙනවා. කියන්නේ හේතු ප්‍රත්‍ය ප්‍රඥාව පිණිස හේතු ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේම ප්‍රඥාව කියන්නේම මාර්ගයට කියන නමක්. මාර්ගය කියන්නේ නතර වීමක් නෙවෙයි, මාර්ගයේ ගමන් කිරීමක්. ඈතර වීම පිණිසමයි මාර්ගයේ භාවිත වෙන්නේ. දැන් ඔබතුමා සිහිපත් කරා වගේ දැන් ওই දුක පිළිබඳවනේ සිහිපත් කරේ. ඒතර දුක පිළිබඳව සිහිපත් කරනකොට දුක්ඛයි කියන කාරණේ නම් අපිට වඩා හොඳට තේරෙනවා. කාටද? තිරිසන් සහගත සතුන්ට තේරෙනවා නේද? එවස් දැන් මුස්ලිම් කෙනෙක්ට දුක දැනෙන්නේ නැද්ද? කතෝලික කෙනෙක්ට දුක දැනෙන්නේ නැද්ද? ඊට පස්සේ Hindu කෙනෙක්ට දුක දැනෙන්නේ නැද්ද? මේ දුක් විඳින මිනිස්සු දුක් තත්ත්වයේ හරියට ඉන්න අපාය සත්‍යෝ. දැන් අපාය අතිරිසං ප්‍රේත ලෝකවල මේ කන්න බොන නැතුව හරි අමාරුවෙන් හරි මේ කර්කශ කටෝර දුක්ඛිත පත්ගණේ ජීවිත අඳුලෙන් ලේන් වැකිච්ච ජීවිත මේ තියෙන ඕන්ට තමයි අපිටත් වඩා හරිනම් දුක තේරෙන්න ඕන. ඇයි දුක හොඳටම තේරුම්? එහෙනම් ඒ දුකයි කාටත් තේරෙන්නේ. දැන් සතිප්‍ර ගලකින් ගහලා බලන ඌ අඬනෝනේ, කෑ ගහනෝනේ. දැන් ඌට දුක දැනෙනවා. එහෙනම් ඒ අපිට දැනෙන තේරෙන දුක ද භාග්‍යතුන් වහන්සේනක් ලෝකෙට පහළ වෙලා ඉස්මතු කරණය කරේ, ඉස්මතු කරේ නෑ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත පැවැත්ම ගෝචරත්වයන් පිළිබඳ හැම පැත්තකින්ම ඕනම සූත්‍රයක අරගෙන පැත්තකින් අපේ ජීවිත අත්දැකීමක් ඔස්සේ කරුණු ලං කරනවා. ලං කරලා කතා කරනවා. කතා කරලා ඒ යෝනිසෝ මනසිකාර උත්පාදනයටමයි දෙන්නේ. දැන් අන්න ඒ වගේ තමයි දැන් සිහිපත් කරගෙන උත්මාදගෙන මේ ඇහුවේ දුක ගැන සහසිතාන සූත්‍රයට අදාළ තමයි තියෙන දුක් ටික තමයි සිහිපත් කරගෙන දුක නාම මරණ දුක සෝක පරිදේව දුරෝණ සූපායාස අපේ සම්පයෝග පිය විපයෝග යම් පිච්චනල ප්‍රති කියන්නේ තම්පි දුක්ඛ සහ සංකීත ප්‍රතිපාදන කන්දා දුක්. ඔය දුක් ටික එකක් 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 ගන්න විදිහ බලද්දි අපිට ජීවිතයට ලං කරලා කතා කරමු. හැබැයි ලං වෙනවා වෙනුවට හිතන්න යමක් තමයි ඔය දුක කියන තේමාව ඔස්සේ භාග්‍යතුන් වහන්සේ අපිට යෝනිසෝ මනසිකාර උපාදනය සඳහා යමක් තමයි දීලා තියෙන. ඒ යෝනිසෝ මනසිකාර ඒ ඇසු ධර්මයට විමසීම තුළ ප්‍රඥාව උපදිනවා. අන්න සබ්බේ සංඛාරා දුක්ඛාටි යදපසති අදති දුක්ඛේ ඒ සමංගෝ ඉසුදේය විසුද්ධිය පිණිස නිවීම පිණිස මාර්ගය බවට එය පත් වෙනවා. එහෙනම් දුකයි කියලා කිව්වේ අපට හමු වෙන ගෝචර අපේ මනසට ගලප ගන්න යන්නේ සිතන්න යමක් මයි බුදුහන්සේ ස්මෘති කිරීමක් හැටියට සිත කරේ.
සවනස් බොහොම පිං සවනස් ගොඩක් පැහැදිලි වුණා. මේ සවනස් තව ප්‍රශ්නයක් අහන්නම් සවනස්. මේ සවනස් අහන්න දැන් අර සවනසර මහා නිදාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට මේ නාම රූප ප්‍රත්‍යයෙන් අනාම රූප ප්‍රත්‍ය පස්සෝ කියනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී උන්වහන්සේ සලායතන ගැන සඳහන් කිරීමක් කරන්නේ. එතකොට ඒකට අර උපමාවක්ද ස්වාමීන් වහන්සේ ගන්නෙ? අර මෞකුසක පිළිසිඳ ගත්තත් විඥානේ බැස ගත්තාම නොවන්නේ නම ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් අහන්නේ ස්වාමීන් වහන්සේට. ඒ ගැන පොඩ්ඩක් ඒ කියන්නේ එතන ස්වාමීන් වහන්සේ ඒ උපමාවක් නේද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දේශනා කරලා ඉස්මතු කරලා දෙන්න හදන්නේ? නැත්නම් උපමාවේ ලගින්න නෙමෙයි වගේ කියලා මට හිතෙන ස්වාමීන් වහන්සේ. එහෙම හිතුවොත් ඒක වැරදිද?
ඇත්තරම මේ මහත්මයා දැන් එතෙන්දී දැන් මහනිදාන සූත්‍රයේ ප්‍රධාන කාරණේ නාම රූප පත්‍ය විඥාන එතෙන්දී සිහිපත් කරන්නේ ඇත්තරම උපමාවක්. ඒ නිසා දැන් අර අපි ගොඩාක් දුරට මේ වසන්ත මහත්මයා වැරදි කියන්නේ ඔක ගොඩාක් දුරට දේශනා ඇහිද්දී අපිට එනවා ඒක ඇත්තරම උපමාව හැටියට. දැන් අපිට දැන් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ සමීප කරන ක්‍රමවේද තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ඍජුවම දහම් කාරණාවන් ඉදිරිපත් කරන ධර්ම පරයයන් ඔන්න එකංක එක. දෙවනි කාරණය තමයි ඊළඟ කාරණය තමයි භාග්‍යතුන් වහන්සේ ජීවිත උදාහරණ ඔස්සේ අපේ ජීවිතය අලලා එහෙම කාරණාවන් ඉදිරිපත් කරන ඒකිනුත් කරන්නේ ධර්මයේ අපිට කිට්ටු කිරීම. තුන්වෙනි කාරණය තමයි උපමානුසාරීව කරුණු ඉදිරිපත් කරනවා. දැන් කරුණු තුනයි උපමාවලින් බුදුරජාන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරනවා, ජීවිත උදාහරණ වලින් කරුණු ඉදිරිපත් කරනවා, ඊළඟට අනිත් කාරණේ තමයි කෙනෙම ධර්ම පරයය. එහෙම සිහිපත් කරනවා. දැන් ඔය හැම එකකින්ම අපිට අර ඊතර වීම කුළු ගන්නවන විදිහට ඒ ලං කරලා කිට්ටු කරලා කතා කරනවා. දැන් අපි මෙහෙම අන්නේ විදිහට ගත්තම හරි. දැන් ඔකරම පුතේ නිදර්ශනයක් කියන්නම්කෝ.
හොඳයි.
එතෙන්දී අර එතෙන්දී ගන්න අර නාම රූප පත්‍යන එතෙන්දී ගන්න කාරණේ තමයි ඥානයේ උපමාව ළමින්ගේ අර ඥානය අවක්කාන්ති කියලා ගන්න කාරණය. ඒක උපමාවක් හැටියට ගන්න කාරණය.
ඒක තමයි සවනස මට දැන් අපි සමහර වෙලාවට කතා කරනකොට ඇහෙනවා එහෙම කියනවා. දැන් ඒ කියන්නේ ඒකත් නිකන් හරියට නිකන් දැන් බුදුජාණන් වහන්සේ මට තේරුනේ මෙහෙමයි. මම තේරුම් ගන්න උත්සාහ කරේ දැන් ඒක උපමාව දැන් අපේ ලෝසනාංශය තමසියම කියන උපමාවේ ලගින් එපා අදහස ගන්න කියලා. එතකොට දැන් ස්පර්ශයට හැම ගහපු එළදෙනක් කියලා ගුහාම අපිට ඒ අදහස නෙවෙන්නේ. ඒ කියන්නේ අපි එතකොට නැතුව දැන් හරකෙක් ඉන්නවා හැම ගහලා තියෙනවා. දැන් ඉතින් අන්න ඒ වගේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ ඒක එතකොට උපමාවේ දැකගත්තාම අර අදහස එන්නේ නැහැ නේ. ඒ වගේ දැන් ගොඩ දෙනෙක් සමහරකට කතා කරනකොට කතා කරනවා මේ ඒ උපමාවම විස්තර කරනවා ලස්සනට. හැබැයි ඉතින් උපමාව විතරයි අන්තිමට දහමේ ඒකින් එන දහම ස්වභාවය ඉස්මතු වෙලා එනවද කියන එක ප්‍රශ්නාර්ථයි. ඉතින් එහෙම දැනගන්න එහෙම කියනොත් කමක් නැහැ නේද සනත්. නමුත් දැන් ඒක උත්තරේ මේ අපි දැන් ඒ උදාහරණයට ඒ උපමාවෙම ගත්තොත් එහෙම ඒ විදිහටම මම හිතනවා අපිට දහම ස්වභාවය හම්බ වෙන්නේ නැති වගේ කියලා මට හිතුනේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පැහැදිලි කරා දැන් ඒක පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ මට.
හොඳයි. ඒක හිමම තමයි වසන්ත මහත්මයා. දැන් අපි හිතමු මෙයක්. දැන් අපි මේ පොළව හරන උදැල්ල අරගන්නවා. හැබැයි දැන් අපි පොළව හරගන්නවා කියන කටයුත්ත ගන්න නැතුව උදැල්ලේ දේවල් වලදී කම් මොන මොන හරි විස්තර කර කර හිටියොත් නේ පෑනක් තියෙන ලියන්න. දැන් පෑනින් ලියනවා කියන කාරණය වෙනුවට පෑන කපුව බටය තින්ත ඔය ඒ දේවල් විස්තර කර කර හිටියොත් ඒක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ උපමා වේවා ජීවිත දාන වේවා ධර්මපරයය වේවා ඒ ඔක්කොම ගන්නේ භාග්‍යවතුන් වහන්සේ අර කියන්නේ අපිට ලං කියන්නේ අපේ ලෝකෙට ලං කතා කරන ලං නොවන විදියට අන්නේ පිනිසයි අරගන්න. හැබැයි අපිට ලං කරනකොට අපි අල්ලලා භාග්‍යතුන් වහන්සේ ලං නොවන විදියට ලං කරලා කතා කරන කාරණාවන් අපි අල්ලලා ගැට ගහලා අපේ කරගත්තොත් අන්න හිමුතින් ඒක හරීම ප්‍රශ්නයක් බවට පත් වෙන ඔබතුමන් ඉදිරිපත් කරපු අදහස හිමමයි. අපිට ගොඩක් වරදිනවා. පටිච්ච සමුප්පාදයේ හැටියට සිහිපත් කරේ යාත්‍රාත්තරතා අවිතත්තතා අනඤ්‍යතතා කියලා විස්තර කරේ කොටස් දෙකෙන් දෙකින් කොටස්
ඒක තමයි සවනසමේ හරි නැතුව ගියා ස්වාමීන් වහන්සේ ඒක පාටම
තිරුවන් සරණයි. එතකොට ඒ වගේ කාරණාවන් තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට කරුණ වශයෙන් සිහිපත් කරන්න දෙන්නේ.
සවනස දැන් ඔය වගේම නේද ස්වාමීන් වහන්සේ දැන් ඔය භාග්‍යතුනාසේ රාහුල ස්වාමීන් වහන්සේට කියනකොට රාහුල මේ පඨවි ධාතුව මහා පොළොව වගේ දකින්න කියලා කිව්වහම එතකොට එතන ඒ කියන්නේ නැහැ නේද පඨවි කියන්නේ මේකයි දැන් ආ කියලා මහා පොළොව කියන්නේ මේ පස් මේවා එහෙම නෙමෙයි නේද ඒ වගේ අදහසක් නෙමෙයි නේද ඉතින් ගන්න ඕනේ ස්වාමීන්
වහන්සේ. ඔව් ඇත්තටම මේ පඨවි ධාතුව මහා පොළොව වගේ දකින්න කියලා කියනකොට ඇත්තටම මේකින් දෙන sannivedanaya වෙන අදහස තමයි අරගන්න ඕන නේද?
ආ ඔව් ස්වාමීන් වහන්සේ. ඒක තමයි. හොඳයි ස්වාමීන්
වහන්සේ.
හොඳයි. කියන්නේ මොකද්ද කිව්වේ?
නෑ. ඔව් ඔබතුමා සිහිපත් කරපු කාරණේ ලොකු වටිනාකමක් තියෙනවා. මොකද අර සූත්‍ර දේශනාව හිටියට හැදෑරුවේ නැති වුණාට පස්සේ ඇති වෙන ප්‍රශ්න තමයි අතරම ඉදිරිපත් කරේ. එහෙම නොතින් අපි හරි අමාරුවේ වැටෙනවා. බුදුජානක මහසී සංනිවේදනය කරපු දේ අපිට හරියට සංනිවේදනය නැතුව කොනින් හරියමකින් අල්ලගන්නවා. අල්ලගත්ත ගමන් වරදිනවා.
ඒක තමයි සාමාන්‍ය සුගක්ම මම ඉස්මතු කළා. මට මේ තව තවත් මටම තේරුම් ගන්න උත්සාහ කරන්න උත්සාහ කළේ මොකද දැන් අපි සාකච්ඡා වල ඉන්නකොට ඒ ගොඩක් අපි කල්ලාණ මිත්‍රත්වයේ කතා කරනකොට තේරෙනවා එතුමාලා ධර්ම විශාලිට හොයන කට්ටිය වෙන උනාට සාමාන්‍යයෙන් තේරෙනවා මේ අර ඒ බලන කෝණේ යම් කිසි වරදක් මට තේරෙනවා. ඉතින් ඒකයි තව තවත් මේක තේරුම් පැහැදිලි කරගන්න තමයි වහන්සේගේ මේ ප්‍රශ්න යොමු කරේ. ඒ කියන්නේ එතකොට තව තවත් අපිට මේක හිතන්න බැරි පැත්ත නැත්තම් වෙන්නේ අර අපි අර ඒක අර නිකම්ම ස්විච් කරලා බලන ආනාපාන සතිය හුස්ම රැල්ල වුණත් දැන් බුදුන් වහන්සේ කියපු එක නෙමෙයි අපි අතින් වෙන්නේ යන්නේ දැනගෙන කලේ නැත්නම් අපි ලොකුසන්නාසේ ඒ ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් යන්නේ ඒක ඒවා අහනකොට තමයි ස්මතු වෙලා එන්නේ. ඒක සම්බන්ධව මම මේක පැහැදිලි කර ගැනීමක් හැටියට තමයි උත්සාහ කරන්නේ. මේ මම තවත් මේ ප්‍රශ්න මේ යොමු කරේ. හොඳයි සම්බන්ධව බොහොම පිං සම්බන්ධව තිරුවන් සරණයි. බොහොම පිං සම්බන්ධව තිරුවන් සරණයි.
තිරුවන්තරණයි ස්වාමීන් වහන්ස, වෙන ප්‍රශ්නයක් නැති නිසා ස්වාමීන් වහන්ස මේ කොහෙන්ද පටන් ගන්නේ කියලවත් දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්ස දැන් මගේ අතින් මම කතා කරන ප්‍රශ්න අහන විදියෙන් ඔබ වහන්සේලාට යම්කිසි අගෞරවයක් මගේ දැනෙනවා නම් මම සමාව ඉල්ලනවා. මේ මට සමාව වෙන ස්වාමීන් වහන්සේ මගේ අගෞරවයක් නැහැ. යම් තම්බක් අර අවශ්‍ය ප්‍රශ්නයටම අවශ්‍ය උත්තරය නොලැබෙනකොට මං හිතන්නේ අර ෆ්‍රස්ට්‍රේෂන් වගේ ගතියක් මගේම ළඟ තියෙන මගේ ඇතුළෙම ඇති වෙන ගැටුමක් තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට ස්වභාවයෙන්. එතකොට මම මෙතන කියන්නේ යන්නේ දැන් ස්වාමීන් වහන්සේ මම මේ අංගදී මට වාසනාව ලැබුණා මේ දේශනා කීපයක් අහන්න. එතකොට මේ අපේ මේ වහම්දුරෝ අනෝමද ස්වාමීන් වහන්සේ මේ හරි මනාවට මිහිරි මදු වගේ වෙනවා මේ දේශනාවක් ප්‍රඥාවෙන් දැපිය යුතු පංච උපාදානස්කන්ධය කියලා. මට මේක මේ මම මේක අහන්න ගත්තම ස්වාමීන් වහන්සේ මේ මගේ ප්‍රශ්න මම ෆ්‍රස්ට්‍රේෂන් එක අහපු ප්‍රශ්න වලට කොහොම මට පිළිතුරු ලැබුණ විතරක් නෙමෙයි තවත් ඒක ගැන මේ මගේ මේ සිත යොමු කරන්න සොයන්න මට අවශ්‍ය ටික ලැබුණා. ඒ කොහොමද කියනවා නම් ස්වාමීන් වහන්සේ ඒ දේශනාව මට අහනකොට මම එතන හිටි බවක් මම දන්නේ නැහැ. ටිකෙන් ටිකට මම දන්නවා මට සිහියට එනකොට මම කඳුළු ඇතුව මේක අහගෙන ඉන්න බව මම දැක්කා මෙතන දෙන්නෙක් වගේ හරියට. ඉතකොට ඉතරටම මේ ඉතරටම මෙහෙරි මනාව සාන්තව දේශනා කරපු ඒ දේශනාව උන්වහන්සේට බුද්ධත්වයෙන් ලැබේවා. මේ ඒක අහගෙන යනකොට මට හිතුණා ඒක අහල ඉවරුනම මෙන්න මේකට වෙන්නේ නැති උභහන්සල කියන්නේ අවනත වෙනවා කියලා. එතකොට ඒක එතන සිදු වෙන්නේ නැති අවනත වීම කියලා මට එතකොට වැටුණා. ඒ ගමම මං හිතුවා මේක ඉතින් මට හිතලා කරන්න බෑ අවනත වෙනවායි කියන එක. අවන ඒ සුතයෙන්ම ඒ ධර්මය ඇසීමෙන්ම පමණයි මේ අවනත වීම සිදු වෙන්නේ කියන එක මට ඒ වෙලාවේ වැටුණා. ඒක එහෙමයි කියලා මට හිතෙනවා. මම දන්න දෙයක් නෙමෙයි නේ කියන්නේ. එතකොට ඒ අවනත වීම වචනය මං ඉස්සර කාලේ තිබුණු වචනයක් නෙවෙයි, මං අහලා තිබුණු එකක් නෙමෙයි. දෙවනුවට මට අහන්න ලැබුණා මේ මම ඊයේ ඇත්තටම නම් දැක්කා මේක මම මේ හොයාගෙන යනකොට මේ මොකද්ද ඒකට කියන්නේ මේ ස්පර්ශය ගැන දේශනාව තිබුණා. ඒකත් ඒ වගේම ඉතාම හොඳයි. නමුත් ඒක ප්‍රතිසම්බදයස ස්පර්ශේ මායාව මං හිතන්නේ අර වසන්ත මහත්තයා පොයේ වටත් බොහොම වෙලාවට මේවයින් පිළිතුරු ලැබෙයි. ඒ කියන්නේ ඒක 900 ඒ කියන්නේ 2019 වගේ කරලා තියෙන්නේ. ඒකත් ඒ වගේම ලස්සනයි. තාම එකසරේ මම ඒක ඇහුවේ. ඒක අහගෙන යනකොට මට මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් මෙතින්දී මේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අසරූප විඥාන මේ ටික මම වැටහිලා තියෙන්නේ. අසරූප විඥාන එකතු වුණාට පස්සේ මට අම්මා පෙනුණා. අසරූප විඥාන එකතු වුණාට පස්සේ තාත්තට පෙනුණ භාර්යාව මට පෙනුනේ අම්මා. එතකොට ස්පර්ශයෙන් මට අම්මා පෙනුණා නෙමෙයි, ස්පර්ශය නිසා මම ඇති වෙලා මටයි අම්මා පෙනුනේ. එතකොට අන්න ඒක එතරම් බොහොම වටින ලෙස ඒක තිබුණා පැහැදිලිම කරලා. මේ එතකොට දැන් කියනවා මේ රූපය දැන් ධාතු කියන්නේ මේ ලාහනක සූත්‍ර වගේ නමක් මට ඒක තේරෙන්නේ නැහැ. දැන් තාත්තට භාර්යාව වුණේ දෙන්නට වෙන වෙනම පුජ්‍යලයක් හම්බ වුණා. ඒ කියන්නේ තාත්තට හම්බුනේ භාර්යාව මේ අනිත් මට හම්බ වෙන්නේ අම්මනම්. එතන සිදුවෙන්නේ එතන දෙන්නට පේන්නේ රූප දෙකක්ද? ඒ තමන්ට එක පෙනෙනකොට රූප දෙකක් සම්බන්ධ වෙනවාද? එතන පෙන්නනවා රූප ධාතු එක්ක රූප සංඥාව රූප ඒක ඇති වෙන්නේ මේ මේක මේ නේ මම එතන මේ රූප සම්පස්සය ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ රූප සම්පස්සය කියන ටික දැන් මේ ඇස රූප ඇති බව විඥානය ඇති බව හම්බුනේ විඥානයට මේ තුන එකතු වුණාම ඇස රූප විඥාන එකතු වුණ තැනදී මට ඇසක් හම්බ වුණා. ඊට පස්සේ මට ඇස මගේ ඇස වෙන්නේ ඇස රූප ඇති බව දැනීමම තමයි දැන ගැනීමම තමයි විඥානය. ඇස රූප ඇති වුණාම මගේ ඇසක් හම්බ වුණා. එනිසයි මට අම්මා වුණේ තාත්තට භාර්යාව වුණේ. එතකොට ස්වාමීන් වහන්සේ මෙන්න මේ ඊගවට උන්වහන්සේ මේ රූප මේ රූප සම්පස්සය වේදනා මේ ඒක පැහැදිලි කරනවා. මට මෙන්න මේ ටික ටික එතන නම් මට තේරුම් ගන්න ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒක ප්‍රශ්නයක්. ඒක මට පැහැදිලි කරලා දෙනවා නම් ස්වාමීන් වහන්සේ බොහොම පිං. මේ රූප සම්පස්සය කියන එක මේ රූපය ඒ දෙන්නට දිවිදියකටද හම්බ වෙන එකම රූපය අර හැංගීමට අනුව තමන්ට අම්මයි භාර්යාවයි කියලා දැනෙනවද කියලා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.